අවසරයි ස්වාමීන් වහන්ස,
ඔව් මහත්තයා.
මට දැන් අර ඔබවහන්සේ දේශනා කළ මේ ප්‍රශ්නයට අදාළ පිළිතුර සම්බන්ධයෙන් ගොඩක් ගැටලුවක් මතුවුණා.
නෝ
දැන් කුසලය තෘෂ්ණාව බරිතව කුසලයක් කරොත් ඒක කුසල තෘෂ්ණාවක් ඇති වෙනවනේ.
මෙතන කුසල තෘෂ්ණාව කියලා කියන්නේ ඒ කුසලෙන් ලැබෙන ඵලය ගැන තියෙන තෘෂ්ණාව. එහෙම නැත්නම් තෘෂ්ණාවෙන් අපිට කුසල් කරන්න බෑ. තෘෂ්ණාව ඒ අපි තෘෂ්ණාව මතු වෙනකොට මෙතන කුසල ස්වභාවය ගිලිහිලා ගිහිල්ලා ලෝභ සහගත සිතක්. එතකොට ඒක කුසලයක් නෙමෙයි, ඒක අකුසලයක් කියලායි කියන්නට වෙන්නේ. හැබැයි අර යහපත් අදහ ඒ තෘෂ්ණාමූලික සිතින් හරි අපි අනුන්ට කන්න ටිකක් දුන්නොත් අපිට ඒ කන්න දීමේ ප්‍රතිලාභය අපට සසරේ ලැබෙනවා. එතකොට අන්නේ ප්‍රතිලාභ ගැන තමයි දැන් මේ තෘෂ්ණාව මතුවෙන්නේ අපට නොදැනුවත්ව. අර මේක කළාම, මේ කුසලයේ කරාම මේවා ලැබෙනවා, මේවා ලැබෙනවා, මට නිවන් දකින්න ලැබෙනවා, මට කෙලස් නසන්න ලැබෙනවා. දැන් මේ ඒ සැප ලැබීමේ උනන්දුව තමයි මෙතන තියෙන්නේ. අන්නේ ඒ ප්‍රතිලාභය අපේක්ෂා කිරීම තුල තමයි අපට තණ්හා මතුවෙන්නේ. නමුත් මේ හේතුවෙන් මේ ඵලය ලැබෙනවා කියන අවබෝධය අපි තුල තියෙන්න ඕන. එතන ප්‍රඥාව, හේතුඵල දැක්ම. දැන් හේතුඵල දැක්ම නෙමෙයි අපි ඇති කරගන්නේ, මේ හේතුයෙන් මේ ඵලය ලැබේවා කියන අපේක්ෂාව. එතනයි ගැටලුව
තියෙන්නේ.
ඒක තව ටිකක් පැහැදිලි කරන්න ඕන මෙහෙම. ඔව්, දැන් එතකොට තව කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන්. එහෙනම් පින්කම් කරලා ප්‍රාර්ථනා කරන එක හොඳ නැද්ද? ප්‍රාර්ථනා කළාට කමක් නැහැ. ප්‍රාර්ථනාව කරන්න ඕන කුසලය කරගෙන. දැන් අර අපි මුලින් කිව්වේ බෙහෙත් ටිකක් බොන්න ඕන ලෙඩේ සනීප වෙන්න. ඒ ලෙඩේට අදාළ බෙහෙත, ලෙඩේට අදාළ බෙහෙත සම්පාදනය කරගෙන ඊට පස්සේ හොඳ ප්‍රාර්ථනා ඇති කරගත්තට කමක් නැහැ. හැබැයි හොඳ ප්‍රාර්ථනාව කළාට වැඩක් නැහැ ලෙඩේට අදාළ බෙහෙත නෙමෙයි නම්. ඒ නිසා අපි හොඳට කුසලය කරගන්න ඕන මුලින්. අනුන්ගේ යහපත වෙනුවෙන් අපි කැප වෙන්න ඕන අවංකව. එහෙම කැප වෙලා ඊට පස්සේ කුසලයේ ජනිත වුණාට පස්සේ අපිට පුළුවන් මේ කුසලයේ මට මෙන්න මේ යහපත පිණිස හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. හැබැයි මේ යහපත පිණිස හේතු වේවා කියන්නේ නැවතත් අපි තෘෂ්ණාවෙන්න ඒකත් යෝග්‍ය නැහැ. අවශ්‍යතාවය මත අපි හිතමු දැන් සසර ගමනේ අපි නිවන් දකින්න යනකොට අපිට මිනිස්සුත් බවක් ලැබීම අවශ්‍යයි. මොකද අනිත් ආත්මයක උපන්නොත් අපිට ගුණධම් වඩන්න පහසුකම් නැහැ. ඊළඟට නිරෝගීකම අපට අවශ්‍යයි. අංග විකල වුණොත්, මන්ද බුද්ධික වුණොත් අපිට කුසල් කරන්න බෑ. ඊළඟට ප්‍රඥාව අපට අවශ්‍යයි. ඊළඟට අනුන්ට අතපාන්න නැතුව ජීවත් වෙන්න අවශ්‍ය අපට අවශ්‍ය භෞතික දේවල් අවශ්‍යයි. එතකොට මේ වගේ අපිට ගුණධම් වඩන්න නිවන් දකින්න යන ගමනේදී අවශ්‍ය දේවල් ටිකක් තියෙනවා. අන්නේ අවශ්‍ය දේවල් මේ කරපු කුසලයෙන් නිවන ඉලක්ක කරගෙන, නිවන අරමුණු කරගෙන ඒ නිවන් දකින තෙක් අවශ්‍ය ගුණධර්ම ටික වඩන්න මට මේ කුසලය මේ සම්පත් ලැබෙන්න හේතු වේවා කියලා ප්‍රාර්ථනා කර ගැනීම වරදක් නෙමෙයි. හැබැයි මුල ඉඳලම තියෙන්නේ මේ කුසලය කළාම මට මේ දේවල් ලැබෙනවා කියන අදහස නම් එතන කුසලය නෑ. එතන කුසලය නැතුව අර අපේක්ෂා කළාට වැඩක් නෑ. ඒ නිසා හරියට ඉස්සෙල්ලා නිවැරදි මනෝභාවය ඇති කරගෙන අවශ්‍ය මානසික ශක්තිය ගොඩනගා ගන්න ඕන. ගොඩනගාගෙන අපි ඊට පස්සේ හොඳ ප්‍රාර්ථනාවක් කරගත්තට කමක් නෑ. මීට පෙර අපි සිහිපත් කළා මේ බිරිඳම මට ලැබේවා, මේ සැමියාම මට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන එක උනත් සුදුසුයි ප්‍රඥාවෙන් ප්‍රාර්ථනා කරනවා. ප්‍රඥාවෙන් නෙමෙයි. දැන් අමුසමියන් අතර තියෙන සරාගී බන්ධනයක්නේ. ඒ සරාගී බන්ධනය පවා ප්‍රඥාමූලික ප්‍රාර්ථනාවක් හැටියට කරනවා නම් ඒක නිවනට උදව් කරගන්න පුළුවන්. හැබැයි තෘෂ්ණාමූලික ප්‍රාර්ථනාවක් හැටියට කළොත් නිවන් මගින් බොහෝ ගිලිහෙන්නට හේතුවක් වෙන්න පුළුවන්. එතකොට මේ බිරිඳම මේ සැණියම ලැබේවා කියන එක බොහෝ දෙනා තෘෂ්ණාමූලිකවයි ප්‍රාර්ථනා කරන්නේ. ඒ තෘෂ්ණාමූලිකව කියලා කියන්නේ ඇලිලා බැඳිලා, රූපෙට බැඳිලා, කටහඬට බැඳිලා, ඊළඟට හැඩරුවට බැඳිලා, තමන්ට ඇලුම් කරන එකට බැඳිලා, ඔය විදිහ දේවල් මත සරාගීව තමයි ඊළඟ භාත්මෙත් අපි හම්බ වෙමු. උපනුපන් භවවල නිවන් දකින තේ හැරමිටියෙන් යන කර්ම අපි මෙහෙම යමු. ඔය එක එක කතන්දර කියන්නේ අර තෘෂ්ණාව නිසා. නමුත් යම් කිසි කෙනෙකුට වටහා ගන්න පුළුවන් නම් සසර ගමනේ නිවන් දකිනකම් මම මහන වෙන්නේ නැතිනම් ගිහිව හිටියොත් විවාහ වෙන්න සිද්ධ වෙනවා. එතකොට මේ විවාහ වෙන්නේ කවදාවත් අහලා දැකලා නැති අසත්පුරුෂයෙක් එක්කලා වුණොත් මුළු නිවන් මගත් ඉවරයි, ඒ ජීවිතයත් ඉවරයි. ඒ නිසා අසත්පුරුෂයෙක් නොලැබී ගිහිව ඉන්නවා නම් තමන්ගේ සහකරුවා හෝ සහකාරිය හැටියට සත්පුරුෂයෙක් ලැබෙන්නට ඕන. ඉතින් දැනට තමන්ට ලැබිලා ඉන්න බිරිඳ හෝ සැමියා සත්පුරුෂයෙක් කියලා තමන්ට හිතෙනවා නම් ඒතනත්තත් කැමති නම් දෙදෙනාටම එකතු වෙලා හොඳ ප්‍රාර්ථනාවක් ඇති කරගන්න පුළුවන්. නිවන් දකින තෙක් අපි එකටම යමු. මොකටද? අන්‍යෝන්‍ය සහයෝගයෙන් ගුණධම් වඩන්න. අපි දෙන්නට දෙන්න පෑහෙන නිසා, අදහස් ගැළපෙන නිසා, සද්ධාවෙන් සමාන, සීලයෙන් සමාන, ත්‍යාගයෙන් සමාන, ප්‍රඥාවෙන් සමාන, මේවෙන් සමානකම් අපි ළඟ තියෙන නිසා අපට හොඳින් ගුණධම් වඩන්න පහසුයි. ඒ නිසා අපි එකට යමු කියලා ඒ බඳු පැතුමක් ඇති කරගන්නවා නම් නිවන ඉලක්ක කරගෙන ඒ අඹුස්සැමි සම්බන්ධතාවයේ ඒ ප්‍රාර්ථනාව තෘෂ්ණා මූලික ප්‍රාර්ථනාවක් නෙමෙයි. ඒක ප්‍රඥා මූලික ප්‍රාර්ථනාවක්. ඒක ඒගොල්ලන්ට ඉක්මනින් නිවන් දකින්න උදව්වක් වෙනවා ඒ බැඳීම. අර කොහේ හරි යන අසත්පුරුෂයෙක් එක්කලා පැටලිලා නිකන් සසර අතරමං වෙනවට වඩා. නමුත් ඒ පැතුම ප්‍රාර්ථනා කරන්නේ ඇලීමෙන්, දැඳීමෙන්, සරාගීව ඉන්ද්‍රිය පිනවීමේ රුචිකත්වයේ මතන ඒක නිවන් මගට නෙමෙයි හේතු වෙන්නේ නිවනින් පිරිහෙන්නට. ඉතින් ඒ නිසා අපට ඕනම ප්‍රාර්ථනාවක් කිරීම වරදක් නෙමෙයි ප්‍රඥාවෙන්. එතකොට ප්‍රඥාවෙන් තොරව කරන ප්‍රාර්ථනා තමයි අපේ නිවන් මාර්ගට බාධා වෙන්නේ. ඒ නිසා පින්කම් කරලා ප්‍රාර්ථනා කරන්න එපා. ඒක තෘෂ්ණාව වැඩෙනවා කියන එක ඒක මිත්‍යාවක්. ඒක මිත්‍යාවක් කියලා කියන්නේ ඒක නොදැනුවත්කම නිසා ඇති කරගන්න ප්‍රශ්නයක්. බොහෝ දෙනා අද පින්කම් කරලා කරන ප්‍රාර්ථනා තෘෂ්ණා මූලික ප්‍රාර්ථනා තමයි. නමුත් ඒවා තෘෂ්ණා මූලික වෙච්ච පමණින් අපිට කියන්න බෑ පින්කම් කරලා ප්‍රාර්ථනා කරන්න එපා කියලා. ප්‍රඥාවෙන් ප්‍රාර්ථනා කරන අයත් ඉන්නවා. දැන් යසෝදරාව සහ සිද්ධාර්ථ කුමාරයා එක්ව ගිය තෘෂ්ණා මූලිකව නෙමෙයි එක ප්‍රඥා මූලික ප්‍රාර්ථනාව. ඊළඟට නකුල මාතා නකුල පිතා බුදුහාමුදුරුවෝ ඉදිරියේ කියන්නේ අවසන් භවයේ දක්වා අපි එකට යන්න කැමති, මතු භවෙත් හමු වෙන්න කැමති කියලා ඒක තෘෂ්ණා මූලික ප්‍රාර්ථනාවක් නෙමෙයි ප්‍රඥා මූලික ප්‍රාර්ථනාව. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ඒක අනුමත කරලා ඒකට මඟ කියා දෙන්නේ. මොනවද ඒකට සාධක කියලා? කොහොමද එතනට පැමිණෙන්නට ඕන කියලා. ඉතින් ඒ නිසා අපිට මේ ලෝකේ මතු පිටින් පෙනෙන දේවල් නෙමෙයි. මෙතන රාගයක් තියෙන්නේ, මෙතන බන්ධනයක් තියෙන්නේ. දැන් අද හරියට එහෙම වරදවාගෙන තියෙන ආඹුසැමි සම්බන්ධතාවය නිවනට බාධාවක්, දරුවෝ හදන එක නිවනට බාධාවක්. එහෙම කියලා විවාහ නොවි, ඊළඟට විවාහ වුණත් ආඹුසැමි සම්බන්ධතාව පවත්වන්නේ නැතිව, ඊළඟට දරුවෝ හදන්නේ නැතිව මේ මට්ටමට තමයි අද ගොඩක් දෙනා නිවන් දකින්න උත්සාහ කරන්නේ. එතන තියෙන්නෙම අර හේතුඵල සම්බන්ධතාවයේ හරියට වටහාම ගැනීමේ අර්බුදයක් එතන තියෙනවා. ඉතින් ඒ නිසා අපේ කුසලය හරියට සිද්ධ කරගන්නට ඕන. ගුණය සහ නුවණ අවදි වෙන හැටියට, ගුණය සහ නුවණ අවදි වෙන හැටියට අපේ ක්‍රියාව හසුරුවා ගන්න පුළුවන් නම්, තමන්ටත් ලෝකෙටත් යහපතක් වෙන හැටියට අපේ ක්‍රියාව හසුරුවා ගන්න පුළුවන් නම් ඒක තමයි කුසල ක්‍රියාවක් වෙන්නේ. එතකොට ඒ කුසල ක්‍රියාව සිද්ධ කරලා හොඳ ප්‍රාර්ථනාවක් කර ගැනීම කොහෙත්ම වරදක් නෙමෙයි. හොඳ ප්‍රාර්ථනාවක් කියන එකෙන් අදහස් කරන්නේ ප්‍රඥා මූලික ප්‍රාර්ථනාව. ඒක බන්ධනයක් හැටියට මතු පිටින් පෙනුනත්, එහෙම නැත්නම් ඊට වඩා වෙනස් දෙයක් හැටියට මතු පිටින් පෙනුනත්, ඒ මතු පිටින් පෙනෙන දේ නෙමේ වැදගත් වෙන්නේ ඒ තනත්තා මොන විදිහේ දැක්මකින්ද, මොන විදිහේ හේතුඵල ඥානයකින්ද මේ තීරණයට එළඹෙන්නේ. ඒකයි වඩා වැදගත්. ඒ නිසා ඒ කාරණා ටිකත් අපි එතනදිම පැහැදිලි කළේ මේකට සම්බන්ධ නිසා. මං හිතන්නේ ගැටලුව විසඳෙන්නේ නැති නේද? තව ඒ සම්බන්ධව ගැටලු තියෙනවා නම් විමසන්න.